ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අපි අදත් එහෙමනම් විදේශ විත්ති සමාලෝචනය ආරම්භ කරනවා. ලෝවටා විදේශ විත්ති සමාලෝචනයෙන් මේ වෙනකොට අපි ප්‍රමුඛයෙන්ම අවධානය යොමු කරමින් තියෙන සමස්ත ලෝකයේම ප්‍රධානතම අවධානය යොමු වෙලා තියෙන කාරණාව රුසියා යුක්‍රේන ගැටුම පිළිබඳව. එතනින් තමයි අද දවසේදීත් අපි මේ සාකච්ඡාව ආරම්භ කරන්නේ. සුපෘතු පරිදි තොරතුරු වාර්තාකරණයට සූදානම් වෙලා සිටිනවා ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ආයිබෝවන්.
ආයිබෝවන් දිරුක්ෂි.
කారణ කිහිපයක් මේ වෙනකොට අපිට යුක්‍රේනයේ පැත්තෙන් වාර්තා වෙනවා. එකක් තමයි මාතෘ සහ ළමා රෝහලකට රුසියානු ගුවන් ප්‍රහාර එල්ලවීම පිළිබඳව. ඒ සම්බන්ධව සමස්ත ලෝකයේ මේක දැඩි ඛේදවාචකයක් යුදාපරාධයක් විදිහට සැලකමින් තමයි තොරතුරු කතාබහ කරමින් තියෙන්නේ. ඒ පැත්තෙන් ගත්තාම එතනදී වාර්තා වන අලුත්ම තත්වයෙන් අපි අද සාකච්ඡාව ආරම්භ කරමු.
ඔව් දිලක්ෂි, මෙතන මේ දැනටමත් රුසියන් හමුදාව විසින් වටලලා තියෙන මාරිපෝල් කියන නගරයේ තමයි මේ සිද්ධිය ඇති වෙන්නේ. ඒ නගරයේ තියෙන මාතෘ සහ ළමා රෝහලට ගුවන් ප්‍රහාරයක් එල්ල වුණයි කියලා තියෙනවා. ඒ ගුවන් ප්‍රහාරයේ ප්‍රතිඵලයක් හැටියට මේ රෝහල් කාර්ය මණ්ඩලයේ 17 දෙනෙක් තුවාල ලැබුවයි කියලා, ඒ එක්කව සමහර ගර්භණීය මව්වරුන් තුවාල ලැබුවයි කියලා තියෙනවා. ඒ වගේම මේ රෝහලේ හිටි තිබිච්ච ළමයි ඒ ස්ථානෙන් ඉවත් කරන්න සිද්ධ වුණා කියලා තියෙනවා මේ ප්‍රහාරය නිසා. ඉතින් මේ වෙනකොට ඇමරිකාව මේ ප්‍රහාරය බොහොම දැඩිව හෙලා දැකලා තියෙනවා. ඉතින් මේ වෙනකොට රුසියාව චෝදනා එල්ල කරලා තියෙනවා යුක්‍රේන් හමුදාව මේ රෝහල් පරිශ්‍රයේ ඉඳලා දුරදිග අවි භාවිතා කළයි කියලා. ඒකට ප්‍රතිචාරයක් හැටියට තමයි මේ ප්‍රහාරය එල්ල කළේ කියලා. කෙසේ වෙතත් මේ ප්‍රහාරයෙන් වැඩිම පීඩාවට පත් වෙලා තියෙන සාමාන්‍ය වැසියන් කියන එක නම් බොහොම පැහැදිලිවම පේන්න තියෙනවා.
මේ ගැටුම පිළිබඳව කතා බහ කරද්දී විශේෂයෙන් අවධානයට ලක්වන කාරණාවක් තමයි යුක්‍රේනයේ තියෙන න්‍යෂ්ටික බලාගාර පිළිබඳව. අපි මීට කලින් සතියක මේ සම්බන්ධව යම් තොරතුරක් හෙළිදරව් කළා. සෝවියට් සමූහාණ්ඩුව, සෝවියට් දේශය විදිහට පවතින කාලයේ යුක්‍රේනය මේ ඔක්කොම රටවල් සෝවියට් රුසියා විදිහට තමයි හැඳින්වුවේ. ඉතින් එතනදී චර්නෝබිල් බලාගාරය පිළිබඳව අපි සඳහන් කිරීමක් කළා. දැන් ඒ රුසියාවේ චර්නෝබිල් අනතුර සිදුනා කියලා ඒ කාලේ කිව්වට දැන් ඒක හරියටම තියෙන යුක්‍රේන භූමිය කියලා. ඉතින් දැන් මේ වෙනකොට අපිට ආරංචි වෙනවා චර්නෝබිල් බලාගාරයේ සහ ජපොරොෂියා කියන තවත් න්‍යෂ්ටික බලාගාරයක බලයත්පත් කරගන්නට රුසියානු හමුදාව සමත් වෙලා තියෙනවා කියලා. අමල්, මෙතනදී බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වෙන්නේ යම්කිසි න්‍යෂ්ටික විපතක් මෙතනදී සිදු වේද කියලා මේ යුදමේ ගැටුම් නිසා. ඒ පිළිබඳව මොනවද වාර්තාවන තොරතුරු?
දිවෘක්ෂි, මේ වෙනකොටත් ජපොරොෂියා කියන ඒ න්‍යෂ්ටික බලාගාරයේ ඒ ආසන්නයේ පිපිරීමක් ඇති වෙලා තියෙනවා. නමුත් ඒ න්‍යෂ්ටික බලාගාරයේ ඒ ක්‍රියාකාරීත්වයට ඒකෙන් හානියක් නොවුණයි කියලා තමයි ඉන්ටර්නැෂනල් ඇටමික් එනර්ජි ඔතොරිටි කියන ආයතනය මේ වෙනකොට සඳහන් කරලා තියෙන්නේ. නමුත් චර්නොබිල් බලාගාරයේත් ඒ වගේම ජපොරොෂියා කියන බලාගාරයේත් නිතිපතාම ඒ බලාගාරවල තියෙන දත්ත, ඒක ආරක්ෂාව පිළිබඳ දත්ත ජාත්‍යන්තර වශයෙන් IAEA කියන ආයතනයට ඒවා ලබා දීමේ වැඩපිළිවෙලක් තිබුණා. නමුත් ඒ දත්ත නිතිපතා ලබා දෙන දත්ත දැන් ලැබෙන්නේ නැහැයි කියලයි වාර්තා වෙන්නේ. ඉතින් මේ විදිහට දිනපතාම යාවත්කාලීන නොවන නිසා ජාත්‍යන්තර වශයෙන් මේ බලාගාර දෙකේ තියෙන තත්ත්වය නිරීක්ෂණය කිරීම, ඒවා පරීක්ෂා කිරීම මේ වෙනකොට කරන්න බැරි වුණයි කියන කාරණාව තමයි එක්සත් ජාතීන්ගේ මේ න්‍යෂ්ටික බලාගාර සම්බන්ධයෙන් තියෙන ඒ ආයතනය ප්‍රකාශ කරලා තියෙන්නේ. මෙතනදී ජපොරොෂියා කියන බලාගාරය මුළු යුරෝපයේ තියෙන විශාලතම න්‍යෂ්ටික බලාගාරය හැටියට තමයි හඳුන්වන්නේ. දැනට මේ බලාගාරයේ ඒ න්‍යෂ්ටික බලාගාරයේ විදුලිය උත්පාදනය කිරීම කටයුතු සිද්ධ කරනවා. ඒක සිද්ධ වෙන්නේ රුසියානු හමුදාවේ පාලනය යටතේ. යම් කිසි විදියකට මේ බලාගාරයේ අනතුරක් සිද්ධ වුණොත් ඒක යුක්‍රේනයට පමණක් නෙවෙයි මුළු යුරෝපයටම බලපාන ප්‍රශ්නයක් වෙන නිසා මේ වෙනකොට ජාත්‍යන්තර වශයෙන්ම ලොකුම අවධානයක් යොමු වෙලා තියෙන්නේ මේ ජපොරොෂියා කියන බලාගාරයට. ඊට අමතරව තවත් න්‍යෂ්ටික බලාගාර තුනක් යුක්‍රේනයේ තියෙනවා. මේ වෙනකොට ඒ යුද කලාපවල මේව තියෙන්නේ. මේ අවස්ථාවේදී මේ න්‍යෂ්ටික බලාගාර පිළිබඳ ලොකු ඕනෑකමක් තියෙන්නේ. යම් කිසි විදියකින් මේ යුද්ධේ නිසා මේ න්‍යෂ්ටික බලාගාරවලට අනතුරක් වුණොත් ඒ පිළිබඳ අර පූර්ව දැනුම් දීමක් සිදුවෙන මේ ඒර්ලි වෝනින් සිස්ටම් වගේ දේවල් ඒවා දැන් අක්‍රීය තත්ත්වයේ තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් ඒ පිළිබඳ තමයි ලොකු ලෝක අවධානයක් යොමු වෙලා තියෙන්නේ මේ යුද්ධේ නිසා යම් කිසි විදියකට න්‍යෂ්ටික අනතුරක් සිද්ධ වෙන්න පුළුවන්ද කියලා. මීට කලින් කිසිම අවස්ථාවක මේ විදියක න්‍යෂ්ටික බලාගාරයක් හමුදා පාලනයක් යටතට පත් වෙලා නැහැ. යුදමය තත්ත්වයක් ඇතුළේදී න්‍යෂ්ටික බලාගාරයක් පවත්වාගෙන යාමක් මීට කලින් සිද්ධ වෙලත් නැහැ. ඉතින් එවැනි කරුණු සලකා බලනකොට මේ න්‍යෂ්ටික බලාගාර සම්බන්ධයෙන් යුක්‍රේනයේ ඇති වෙලා තියෙන අර්බුදය මුළු යුරෝපයටමත් අතට මුළු ලෝකයටමත් විශාල තර්ජනයක් වෙන කාරණාවක් බවට පත් වෙලා තියෙනවා.
ඊළඟට මම කෙටියෙන් දැනගන්නට කැමතියි, දැන් තුර්කියේ පැවැත්තුනා යුක්‍රේන සහ රුසියා විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක් මේ තත්වය යමාකාරයකට සමතයකට පත් කර ගැනීම උදෙසා. සාකච්ඡාවලට මොකද වෙලා තියෙන්නේ?
දිල්දුක්ෂ, මේ දෙපාර්ශවයම මූනට මූනලා ප්‍රථම වතාවට මේ සාකච්ඡා පැවැත්වුවට ඒකින් කිසිම ප්‍රතිඵලයක් ලැබුණයි කියලා දැනට වාර්තා වෙන්නේ නැහැ. ඔවුන් උත්සාහ කළ තිබුණා යම් කිසි විදියකට සටන් විරාම කාලයක්, එහෙම නැත්නම් සාමාන්‍ය වැසියන්ට මේ යුද කලාපවලින් ඉවත් වීමට ඉඩ ප්‍රස්තාවක් සලස්සන්නට. නමුත් එවැනි දෙයක් තාම ඇති වුණයි කියලා වාර්තා වෙලා නැහැ. ඉතින් මේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් හරි ප්‍රතිඵලයක් නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ.
අපිට ඒ අතරතුරේදී වාර්තා වෙනවා, දැන් මේ ගැටුමට මූලික වුණේ නේටෝ සංවිධානයේ සමාජිකත්වය යුක්‍රේනයට ලබා දෙයි, යුක්‍රේනයේ ඒ සම්බන්ධව සමාජිකත්වය ලබා ගනී කියන කාරණාව මූලික වෙලා තිබුණේ. නේටෝව තමන්ගේ අසල්වාසී රාජ්‍ය වෙන යුක්‍රේනයට අතපෙව්වතින් එය තමන්ගේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වනවා කියන කාරණාව මූලික කරගෙන තමයි රුසියාව මේට විරෝධත්වය දැක්වේ. නමුත් දැන් අපිට ආරංචි වෙනවා මේ යුක්‍රේන ජනාධිපතිවරය සෙලෙන්ස්කි කියනවායි කියලා නේටෝ සංවිධානයේ සමාජිකත්වය ලබා ගැනීම සම්බන්ධව ඔහුගේ දැන් එතරම් උනන්දුවක් නැහැ කියලා. මොකද නේටෝ සංවිධානයේ ඔහු හිතපු තරම් සහයෝගයක් ලබා දෙන්නේ නැහැ කියලා තමයි ඔහු කියනවා කියලා තමයි අපිට තොරතුරු වාර්තා වෙන්නේ. මොකද්ද මෙහි ඇත්ත නැත්තම?
ඔව් දිලදක්ෂි, මේක සෙලෙන්ස්කි ජනාධිපතිවරයා කියලා තියෙනවා ඔහුට දැන් තේරෙනවායි කියලා නේටෝ සංවිධානය ලෑස්ති නැtei කියලා යුක්‍රේනය සමාජිකයක් හැටියට පිළිගන්න. ඉතින් එවැනි වටපිටාවක් තුළ තමන්ට නේටෝ සංවිධානයේ සමාජිකත්වය ඕනේ කියලා කරපු ඉල්ලීම එතරම් දැඩිව කරන්නට ඔහු දැන් සූදානම් නැtei කියන කාරණාව ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් අර ඔබ කිව්වා වගේ නේටෝ සංවිධානයට යුක්‍රේනය ඇතුල් වෙයි කියන බිය නිසා තමයි රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කරන්න කටයුතු කරේ. නමුත් දැන් වෙනකොට යුක්‍රේනයේ ජනාධිපතිවරයා තමන්ගේ ස්ථාවරය වෙනස් කරලා ඔහු කියලා තියෙන්නේ යුරෝපා සංවිධානයේ සමාජිකත්වය ලබා ගැනීම සම්බන්ධයෙන් ඔහු තවදුරටත් පෙනී සිටිනවායි කියලා.
දැන් එතකොට සරණාගතීන් පැත්තෙන් ගත්තොත් එහෙම කෙටි සඳහන් කිරීමක් කරන්න පුළුවන් තමයි ඒ පැත්තෙන් මොනවද වාර්තා වෙන්නේ කියලා. දැන් යුක්‍රේනයේ ජනතාව සරණාගතීන් විදිහට පෝලන්තය ඇතුළු අසල්වාසී රටවල් වලට පිටත් වෙමින් සිටිනවා. ඔවුන් සම්බන්ධ තොරතුරු?
ඔව් දිලුක්ෂ, අපි ගිය සතියේ කතා කරනකොට 110ක් විතර සරණාගතයන් අසල්වාසී රටන් වලට ගිහිල්ලා තිබුණා. නමුත් මේ වෙනකොට ඒක තව 112කින් වැඩි වෙලා තියෙනවා. සමස්තයක් හැටියට ගත්තොත් රටේ ජනගහනය මිලියන 44යි. මේ වෙනකොට මිලියන 2.2කට ආසන්න සංඛ්‍යාවක්, ඒකේ රටේ ජනගහනයෙන් 5%ක් විතර මේ වෙනකොට දැන් සරණාගතයන් හැටියට අසල්වාසී රටවලට ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම පෝලන්තයට වැඩි ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ යුරෝපය තුළ වැඩිම සරණාගතයන් සංඛ්‍යාවක් ඇති වෙච්ච අවස්ථාව මේක හැටියට දැන් හඳුන්වලා දීලා
තියෙනවා. අපි පසුගිය සතියේ සිකුරාදා කතා බහ කළා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාව සම්බන්ධව වන මානව හිමිකම් මහකොමසාරිස්වරියගේ ප්‍රකාශය ඉදිරිපත් කරන්නට නියමිතයි කියලා පසුගිය සතියේ සිකුරාදා. අනතුරුව ඒ සම්බන්ධව ඡන්දයක් විමසන්නට නියමිතයි කියලා තමයි අපි තොරතුරු වාර්තා කළේ. හැබැයි යමල් අපිට ඡන්දයක් සම්බන්ධව තොරතුරක් වාර්තා වුණේ නැහැ. පූර්වයෙන් මහකොමසාරිස්වරියගේ යම් ප්‍රකාශයක් ඉදිරිපත් කළා තිබුණා. ඒකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දක්වලා තිබුණා. අපි ඒ පිළිබඳව සාකච්ඡා කළා. ඉන් අනතුරුව ඡන්දයක් විමසුවේ නැති වුණාට ශ්‍රී ලංකාව සම්බන්ධව අදහස් දැක්වීම කළා තියෙනවා කියලා අපිට වාර්තා වුණා. පසුගිය සතියේ මේ ලෝකයේ අනිකුත් මේ මානව හිමිකම් කොමිසමේ අනිකුත් සමාජික රටවල් ඒ සම්බන්ධව මොනවද දැනගන්නට තියෙන කාරණා?
දිලක්ෂි, මෙතන අදහස් දක්වපු රටවල් 45න් 35ක් ශ්‍රී ලංකාවට සහාය දැක්වුවා කියලා තමයි ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. මෙතනදී ඉතියෝපියාව, මාලදිවයිනේ, චීනය, කියුබාව, ජපානය, ඒ වගේ රටවල් ශ්‍රී ලංකාවට පක්ෂව මෙතනදී අදහස් දැක්වුවයි කියලා වාර්තා වෙන්නේ. ඊට අමතරව උතුරු කොරියාවත් මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට පක්ෂව කතා කළයි කියලා. නමුත් බොහෝ අවස්ථාවලදී මේ සහාය දක්වපු රටවලුත් යම්කිසි විදියකට ශ්‍රී ලංකාවට ඉඟියක් කළා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සමග කිට්ටුවෙන් කටයුතු කරන්න, විරසකයක් ඇති කරගන්නේ නැතිව මානවාචිකාසිකම් සුරකීම සම්බන්ධයෙන් මීට වැඩිය එක්සත් ජාතීන්ගේ සංවිධාන සමග එකතු වෙලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ලබාගෙන මේ කටයුතු කරන්න කියලා. ඒ එක්කම මේ අවස්ථාවේදී අනෙකුත් සංවිධානවල, රාජ්‍යනවල සංවිධානවලටත් අවස්ථාවක් තිබුණා මෙතනදී ශ්‍රී ලංකාව ගැන අදහසක් දක්වන්න ඒ අවස්ථාව භාවිතා කරමින් ශ්‍රී ලංකාවේ කාඩිනල් වහන්සේ විසින් ශ්‍රී ලංකාව ගැන මෙතනදී අදහසක් දැක්වුවා. ඔහු ප්‍රකාශ කරේ පාස්කුවිරිදා ප්‍රහාරය සම්බන්ධයෙනුත් ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන්න කියන ඉල්ලීම මානව හිමිකම් කවුන්සලින් කළා. ඒ එක්කම ගිය අවුරුද්දේ මානව හිමිකම් කවුන්සිලය ස්ථාපිත කරපු ශ්‍රී ලංකාවේ යුදාපරාධ සම්බන්ධයෙන් සාක්ෂි සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙලට පාස්කු ප්‍රහාරයත් එකතු කරගන්න කියලා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සාක්ෂිත් ඒ විදිහට සංරක්ෂණය කරලා ජාත්‍යන්තර වශයෙන් පරීක්ෂණයක් කරලා ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරයට කවුද වග කියන්න ඕන කියන කාරණාව සොයා බලන්න කියලා උන්වහන්සේ විසින් ඉල්ලීමක් කළා තිබුණා.
ආසියා කලාපයේ රාජ්‍යයන් දෙකක මැතිවරණ පැවැත්වුණා මේ ගෙවිල ගිය සති. එකක් තමයි අපේ ශ්‍රී ලංකාව මාතෘභූමියට අසල්වාසී රාජ්‍ය ඉන්දියාවේ ප්‍රාන්ත පහක ප්‍රාන්ත මැතිවරණ පැවැත්වුණා. එතනදී වත්මන් පාලක පක්ෂයේ බීජේපී එක භාරතීය ජනතා පක්ෂයේ නරේන්ද්‍ර මෝඩිගේ පක්ෂයට ලැබුණු සාර්ථකත්වය කොහොමද කියලත් සලකා බැලීම වටිනෝ. අමල් මොනවද එතනදී දැනගන්න
තියෙන්නේ? මේ ප්‍රාන්ත පහෙන් හතරක් බීජේපී පක්ෂය ජයග්‍රහණය කළා තියෙනවා. ඔවුන් වාර්තාවකුත් පවත්ති කළ තියෙන උත්තර ප්‍රදේශ වලදී උත්තර ප්‍රදේශ වල ප්‍රථම අවුරුදු 37කට පස්සේ ප්‍රථම වතාවට බලයේ හිටපු පක්ෂයක් නැවතත් ඡන්දයකින් තේරීපත් වෙලා තියෙනවා. ඉතින් බීජේපී පක්ෂය මේ විදිහට විශිෂ්ට ජයක් ලබලා තියෙනවා. ඒ එක්කම පංජාබ් ප්‍රාන්තයේ කොංග්‍රස් පක්ෂයට තිබිච්ච බලය අහිමි වෙලා ඒ වෙනුවට අලුතෙන් ඇති වෙලා තියෙන ආම් ආද්මි කියන පක්ෂය බලය ලබාගෙන තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී ප්‍රාන්ත පහෙන් හතරක් බීජේපී පක්ෂය නැවත ජයග්‍රහණය කිරීම අග්‍රාමාත්‍ය මෝඩීට විශිෂ්ට ජයග්‍රහණයක් හැටියට හඳුන්වලා තියෙනවා. ඒ එක්කම උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ යෝගී ආදිත්‍යනාත් ලබාගත්තු ජයග්‍රහණය බොහෝ විට ඔහු මීළඟට ඉන්දියාවේ අගමැති තනතුරට බීජේපී පක්ෂය වෙනුවෙන් පෙනී සිටින අපේක්ෂය බවට පත්වෙන්න පුළුවන් කියනත් වාර්තා වෙනවා. ඉතින් මේ අතින් බලපුවාම මේ මැතිවරණය බීජේපී පක්ෂයට විශිෂ්ට ජයග්‍රහණයක්, ඒ එක්කම හින්දුත්වයට පක්ෂව ජනතාව ලබා දුන්න ඡන්දයක් හැටියටත් හඳුන්වනවා. ඉතින් ඉන්දියාව එක්තරා එක විදිහකට ආගමික අන්තවාදයට මේ අවස්ථාවේදී මේ ඡන්ද ප්‍රතිඵලයෙන් නැඹුරුවක් තියෙන බව පෙන්눔 කලයි කියලයි බොහෝ අයගේ අදහස් වෙලා තියෙන්නේ.
මීළඟ මැතිවරණය පැවැත්වුණේ දකුණු කොරියාවේ. විශේෂයෙන්ම මේ ඔස්ට්‍රේලියාව අපි ජීවත්වන කලාපයේ ආසියා ශාන්තිකර කලාපයේ තුන්වන ප්‍රධානතම ආර්ථිකයේ පවතින රට. ඉතින් එහි සිදුවන බලපෙරලිත් කලාපයට දැඩි ලෙසින් බලපානවා. දේශපාලනික වෙනස්වීම්, ඇත්තටම මේ රටේ නායකයා වෙනස් වුණා. දැන් උතුරු කොරියාවට අලුත් ජනාධිපතිවරයෙක් ඉන්නවා. මේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය පිළිබඳව ටිකක් සාකච්ඡා කරමු.
දුරක්ෂ, මෙතන ඉතාමත්ම තියුණු තරගයකින් තමයි අලුත් ජනාධිපතිවරයා තේරීපත් වුණේ. යූන් සුක් යූල් කියන මේ අලුත් ජනාධිපතිවරයා තේරීපත් වුණේ ඉතාමත්ම සුළු ඡන්ද ප්‍රමාණයකින්. ඔහුට ලැබුණේ ඡන්ද 148.5. නමුත් ඔහුගේ ප්‍රතිවාදියට ලැබිලා තිබුණා 47.83. ඉතින් 101%කටත් වඩා අඩු ඡන්ද ප්‍රමාණයකින් තමයි මේ අවස්ථාවේදී යූන් ජනාධිපතිවරයා තේරීපත් වෙන්නේ. බොහෝ විට ඔහු හඳුන්වන්නේ ඉතාමත්ම දැඩි මතධාරියෙක් හැටියට, විශේෂයෙන්ම උතුරු කොරියාව සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරයි කියන අදහසක් මතුවලා තියෙනවා. එවැනි ඡන්ද පොරොන්දුවක් මත තමයි ඔහු බලයට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී උතුරු කොරියාව සමග කටයුතු කිරීමේදී මීට වඩා බොහොම ප්‍රබල විදිහට ඔහු කටයුතු කරයි කියන ඒ අදහස ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වෙනකොටත් ඔහු ඇමරිකානු ජනාධිපති බයිඩන් සමග සාකච්ඡා කරයි කියලා වාර්තා වෙනවා. විශේෂයෙන්ම කිම් ජොං උන් සමග ගනුදෙනු කිරීමේදී මීට කලින් තිබුණු පාලන තන්ත්‍රයට වඩා, විශේෂයෙන්ම හමුදාමය පැත්තෙන් ගත්තොත් උතුරු කොරියාවට දැඩි බලපෑමක් කරන්නට ඔහු උත්සාහයක් ගනී කියලත් වාර්තා වෙනවා. ඔහුගේ ඡන්ද පොරොන්දු දිහා බලපුවහම
සූතිවන්ත වෙනවා. මල් මේ සතියේත් ලෝකයේ තියෙන ප්‍රමුඛතා පිළිබඳව සාකච්ඡා කරන්න අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව ලෝ වටා විදේශ විත්ති සමාලෝචනයේ අපි හමු වෙමු ලබන සිකුරාදා යළිත් මේ විශේෂාංගයෙන්. ආයිබෝවන්.
ආයිබෝවන් දිරුක්ෂි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.